පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පළමු පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස් සවෙන කාලෝ අයං භදන්තා, ධම්ම සවෙන කාලෝ අයං භදන්තා, ධම්ම සවෙන කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති, අන්ධකාරේන ඕනද්ධා පදීපං ගවිස් සතාති. පින්වත්නි, අපට නොඑක් උත්සව පවත්වන්නට අවස්ථාවල් ලැබෙනවා. අපි සියලු උත්සව පවත්වන්නේ අපේ විනෝදය තකා, අපට ආස්වාදයක් ලැබීමට, වින්දනයක් ලැබීමට. ඒ මොන ආකාරයක ආස්වාදයක් වින්දනයක් ලැබුවත් මතක තියාගත යුතු දෙයක් තියෙනවා. අප අන්ධකාරයක පසු වෙමින් මුලාවෙන් අපව රවටාගෙන සතුටවන්නට උත්සාහ කරනවා කියන කාරණය. ඒ ගැන තමයි මේ මාතෘකා කළ ගාථාවේ සඳහන් වෙන්නේ. කෝනු හාසෝ, මොන හාස්‍යයක්ද? හාස්‍යයක් කියන්නේ හිනාවක්ද? කිමානන්දෝ, මොන සන්තෝෂයක්ද? නිච්ඡං පජ්ජලිතේ සති, නිරතුරුවම ඇවිලෙමින් සිටින කල්හි, ජාති ජරා මරණ රාග ద్వේෂ මෝහ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කෙන මෙන්න මේ මහා ගිනි ජාලාවකින් නිරතුරු ඇවිලෙමින් සිටිනවා. නැවත නැවත ඉපදි ඉපදි මේ සසර සැරිසරනවා කියලා කියන්නේ මහා ගින්න. ගින්නක් කියලා කියන්නේ දැවීම. ව්‍යාධිය කියලා කියන්නේ ගින්න දැවීම. මරණය කියලා කියන්නේ ගින්න දැවීම. නැද්ද? මරණය ලං වෙනකොට ගින්නක් නෙමෙයිද? දැවෙන්නේ නැද්ද තමා ඇතුළේ තියෙන. සාමාන්‍ය අන්ධ ප්‍රත්‍යඥයන්ට මේ දැවීම වැඩි. අන්ධකාරේන ඕනද්ධා මේ වගේ අඳුරකින් ගැවසීගෙන සිටින්නේ. බුදුහාඳුරු අහනවා මෙසේ රාගාදී 11 ගින්නකින් දැවෙමින් සිටින ඔය ඇත්තන් ආලෝකයක් සොයන්නේ නැද්ද කියලා. ඒ ආලෝකය බුදුදහමෙන් එහාට නැහැ කාටවත්. අනිත් තැන්වලින් අතපත ගාමින් ආලෝකය සොයන්නට ගියාට ආලෝකය කියලා හිතාගෙන අඳුරෙන් අඳුරටම පිවිසෙනවා. බුදුරජාණන් වහන්සේ එසේ අඳුරෙන් අඳුරට පිවිසෙන පුද්ගලයන් ගැන දේශනා කළා. තමෝ තම පරායනෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. අඳුරෙන් අඳුරට යනවා. ඒ කියන්නේ දුප්පත් පවුලක ඉතා දිලිඳු තත්වයෙන් සමහරක් වෙලාවට සමාජ සම්මතයේ කුලහීන කියන තත්වයෙන් අංග විකලත්වයෙන් යුක්තව ඇස් පේන්නේ හරියට කන් ඇහෙන්නේ නැහැ මහා දුක්ඛිත තත්වයකින් ලෝකයට බිහි වෙනවා. ඒ විදිහට දුක්ඛිත තත්වයකින් බිහි වෙලත් නැවත නැවත දුකටපත් වෙන ක්‍රමම තමයි හඹාගෙන යන්නේ. දුකටපත්ලා ඉන්නවා මදිවට සැපවත් වෙන්න කියලා හිතාගෙන හොරකම් කරනවා. වංචා කරනවා. ඒ වගේම කපටිකම් කරනවා. මොකද වෙන්නේ? දුකෙන් ඉපදුන ආයිත් දුකට යනවා. තමයි තමෝ තම පරායනෝ. ඒ වගේම තමන් විරූපී වෙලා උපදිලා තියෙනවා. ද්වේෂය නිසා, අනුංග මුලා කිරීම නිසා, නිතර කිපීම නිසා. ඒ වගේම එහෙම ආත්ම භාව ලබාගෙන දැනුත් කරන්නේ මොකද්ද? කිපෙනවා. පලිගන්නවා, වෛර කරනවා. මේ තත්වයෙන් ආයි අඳුරෙන් අඳුරටම යනවා. ඊගාවට ඔය අඳුරෙන් අඳුරටම යන තත්වයෙන් මිදෙන්නට බුදුරජාණන් වහන්සේ අවවාද කළේ. බුදු දහම තියෙන්නේ ඒකටයි. ඒ වගේම කියනවා තමෝ ජෝතිපරායනෝ. අඳුරෙන් ආලෝකයට යනවා. අඳුරෙන් ආලෝකයට යනවා කියන්නේ අර කියපු ආකාරයේ දුක්ඛිතව ඉපදිලා අනේ අපි හරියට කුසල දහම් කරපු නැති නිසා අපි මේ විදිහට දුක්ඛිතව ඉපදිලා තියෙනවා. කෙසේ හෝ අපට පිනක් තිබුණා, කුසලයක් තිබුණා. ඒ නිසා දුර්ලභව ඉතාම අමාරුවෙන් ලබන්න තියෙන මනුෂ්‍යාත්ම භාවය මේ ලබාගෙන තියෙනවා. ඒ ලබාගත් අවස්ථාවේදීවත් මෙහෙම වටිනා මිනිසක් බවක් ලබාගත් අවස්ථාවේදීවත් මේ දුකින් මිදෙන්නට වැඩ කරන්න ඕනේ කියලා සමහර ඥානවන්ත අය කොච්චර කරදර තිබුණත් කොච්චර අමාරුකම තිබුණත් දුකේ මුල කොතනද කියලා දැනගන්නවා. මොකද්ද දුකේ මුල? අවිද්‍යාව. දුක ඇති වුණේ කොහොමද කියලා දන්නේ නැති නිසා. ඉතින් දුක ඇති වුණේ කොහොමද කියලා බුදුහාඳුරු දේශනා කරනවා. යෝ දුක්ඛ මද්දක්ඛි කුතෝ නිදානං කාමේසසෝ ජන්තු කතං නමෙය්‍ය. දුකට හේතුව, දුකට නිධානය, දුකට මුල කොතනද කියලා දන්නවනම් සෝ ජන්තු ඒ පුරුෂයා කෙසේනම් කාමයන්ට නැඹුරු වෙයිද කියලා අහනවා. කාමයෝ කියලා කිව්වේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේවා සතුටු කරන්නට අවශ්‍ය දේවල් තමයි කාමයන්. ඒවා පසුපස්සේම හඹා යනවා. ඇති වෙනවද කවදාවත්? මේ පිනතුන් මොකද හිතන්නේ? කල්පනා කරලා බලන්න. කන් දෙක සන්තෝෂ කළා කවදාවත් කන් දෙක කියනවද ඇති කියලා? ඇස් දෙක සතුටු කළා ඇස් දෙක කියනවද ඇති කියලා කවදාවත්? දිව නාසය ශරීරය සතුටු කළා ඇති කියනවද කවදාවත්? නැහැ. ඒවා සන්තෝෂ කරන්නට එපා කියනවා නෙමෙයි. හැබැයි ඒකේ සීමාවක් දැනගන්න. සීමාව ඉක්මවලා යන්න ගියොත් තමන් දුකටපත් වෙන මඟ තමයි හොයන්නේ. බුදුහාමුදුරුවෝ එක අවස්ථාවකදී ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා, ආනන්ද මේ සත්වයා හරි කැමති නේද ඉඳුරන් පිනවන්නට? ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් පිනවන්න කැමතිද? මොකද කියන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය ආදී මේවා පිනවන්න කැමැතිද? කැමැති. කවුරුත් කැමැති. ඕ පිනවන්නට කැමැති වුණත් කැමැති ආකාරයෙන් පිනවන්න ලැබෙනවද? නෑ. බුදුහාඳුරුව අහනවා ආනන්ද හාමුදුරන්ගෙන්, ආනන්ද දන්නවද ඇයි එහෙම ලැබෙන්නේ නැත්තේ කියලා? මිනිස්සු මේවා පිනවන්න කියලා පංච දුස්චරිතයයි කරන්නේ. දුස්චරිත කියලා කියන්නේ වැරදි හැසිරීම. මේවා සන්තෝෂ කරන්නට වැරදි විදිහට හැසිරෙනවා. පස් ආකාරයකින් වැරදි විදිහට හැසිරෙනවා. ඉන්සාව කවදාවත් ඒ බලාපොරොත්තු වන සතුට සැනසෙල්ල ලබන්නට බැහැ කියලා දේශනා කරනවා. අස්කන්නාසාදී ඉඳුරන් පිනවන්නට කියලා අනුන්ගේ ජීවිතවලට හිංසා කරනවා. නැද්ද හිංසා කරන්නේ? තිරිසන් සතෙකුගේ උවත් ජීවිතයකට හිංසා කරන්න එපා කියනවා. ඇයි? අනුන්ට කරන හිංසාව තමන්ට විපත පිණිස පවතිනවා. හිංසා සැපක් ලබන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ ලෙඩ සහිත පුද්ගලයෙක් වෙන්නේ ඇයි? අඩු ආයුෂෙන් මැරෙන්නේ ඇයි? විරූපීව උපදින්නේ ඇයි? මේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. එවැනි ආත්ම භාව ලබන්නේ අනුන්ට හිංසා කිරීම, සත්ව ඝාතනය කිරීම මේ නිසා. පින්වත්නි, කවුරු කොහොම කිව්වත් සමහරු කියනවා ඔහොම කළා බෑ, ආර්ථිකය දියුණු කරන්න, ආර්ථිකය දියුණු කරන්න කුකුල්ලු ටිකක් හදා ගන්නට ඕනේ, මාළු ටිකක් ඇති කරලා මරන්නට ඕනේ, ඌරු ටිකක් හදලා මරලා විකුණන්න කමක් නැහැ කියලා සමහර දෙනා කියනවා. කන්න නම් ඉතින් ඕවා කරන්න ඕනේ කියලා හිත. පින්වත්නි, කවදාවත් ඒක නම් හම්බ වෙන්නේ නැහැ. දියුණුවක් ලැබෙන්නේ නැහැ. මේක සාමාන්‍ය දැනීම. ඔය ඇත්තන්ට කවුරු හරි හිංසා කරනවා නම්, නිතර නිතර පීඩා පවත්වනවා නම්, පීඩා දෙනවා නම් ඔය ඇත්තන්ට. ඔයත් අර පීඩා කරන කෙනා කෙරෙහි නිකන් සාප සහගත නිදස නෙමෙයිද බලන්නේ? මට මේ මනුස්සයා පීඩා කරනවා කියන හැඟීමෙන් බලනවා නෙමෙයිද? සතෙකුට උනත් එච්චරයි. මං සිද්ධියක් කියන්නම් පින්වත්නි, මම දන්න සිද්ධියක්. එක ගමක අපි ගමනක් ගිය වෙලාවේදී ඒ ගමේ සිදුවෙච්ච සිද්ධියක් ඒ මහත්තයා කිව්වා. ඒ මහත්තයා ලොකු වර්තක අයිතිකාරයෙක්. හරියට මේ පොල් තියෙනවා, නොයෙක් මේ පළතුරු තියෙනවා වත්තේ. හරියට වඳුරෝ එනවලු. ඉතින් ගාතලට වඳුරෝ එලවන්න වෙඩි තියෙනවලු. ඒ කියන්නේ වඳුරන්ට වෙඩි තියෙනවා නෙමෙයි, ඔය ඒ පැත්තට හරවලා වෙඩි තියෙනවලු. වෙඩි තියපුවාම වඳුරෝ ඉතින් පැනලා දුවනවා කියන. මේ මහත්මයා ඒක කතාව මට කියන, මේ බොහොම ඉස්සර මේක කිව්වේ මට. ඒ කියනකොට ඒ මහත්මයා ඇඬුවා. ඒ අවස්ථාව සිහි කළා. මහත්මයා කියන එක දවසක් වඳුරෝ ඔහොම ගෙඩි කඩ කඩ දඟලනකොට මෙයා එළියට බහලා තුවක් වාරම වඳුරෝ ඉන්න පැත්තට වෙඩි තිබ්බලු. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි, ඒ පැත්තට වෙඩි තිබ්බලු. ඒක වඳුරකම පපුවටම වැදුනලු වෙඩි පාර. ඒ වඳුරා අර වැඩිච්ච තැන මෙහෙම කළා, අත ගෑවලු. අතගාල එන ලේටික මෙහෙම කළා අරගෙන වඳුරා මෙහෙම කළා පෙන්නවලු ඒ මහත්මයාට. අර ලේත් එක තියෙන අත මෙහෙම කළා පෙන්නවලු. පෙන්නලා එහෙම ගහින් අදගෙන වැටනලු බිමට. බලන්න, එතකොට ඒ වඳුරා මේ ලේටික මෙහෙම තියලා ඒ තුවාලෙන් ලේටික අරගෙන මේ පෙන්නන්නේ වඳුරාට මොනතරම් වේදනාවක් තියෙන්නේ නැද්ද? මොනතරම් ජීවිතය පිළිබඳ හැඟීමක් එන්නේ නැද්ද? අපි හිතන තිරිසන් සත්තුන්ට හිතන්න බෑ කියලා. සමහර විට පින්වත්නි, තිරිසන් සත්තුන්ට මිනිසුන්ට වැඩිය හොඳට හිතන්න පුළුවන්. සමහර තිරිසන් සත්තුන්ගේ ක්‍රියාකලාපයන් දිහා බලනකොට. ඔයාට හොඳ උදාහරණ තියෙනවා. නමුත් මේ කාලයෙන් ওই උදාහරණ දිදී ඉන්න නෙමෙයි, මේ එක උදාහරණයක් පෙන්වෙ මේ පින්නතුන්ට සත්ව ඝාතනය කියන එක Tamanටම බලපාන දෙයක්. ඒක කුරා කූඹියෙකුට උනත් හිංසාවක් කිරීමෙන් වළකින්න තෝරන. ඒ හිංසාවක් කරන මොහොතක තමන් හිංසාව කරන්නේ දැනගෙන නම් ඒ මොහොතේ තමාගේ ඇතුළත වෙන ක්‍රියාදාමය, මානසික ක්‍රියාවලිය වෙනස් වීම තමන් දන්නේ නැති වුණාට මනස ඒක දන්නවා කොහොමද වෙන්නේ කියලා. ඒකේ තීව්‍රත්වය වැඩි වෙන්න තමන්ට චේතනාව බලවත් වෙනවා කියන්නේ ඒකයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඒ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. කර්මයක් බවට පත් වෙනවා කියන්නේ නැවත විපාක දෙන ස්වභාවයට ඒක එනවා. අනන්ත අපි කියන්නේ කළ දේ ඵල දේ කියලා කියන්නේ. ඒකට රජකම් කළත් වරදින්නේ නැහැ. ඒ වෙලාව වෙනකොට ඒක හම්බ වෙනවා. මුරකාවල් තියාගෙන හිටියත් දහස් කරණින් වට කරගෙන හිටියත් නවත්තන්න බෑ. ඒ වෙලාව වෙනකොට හම්බ වෙනවා ඒක. කර්ම විපාකයෙන් ගැලවෙන්න බෑ. සමහර ආගම්වල ඇත්තන් අපිට පේනවා අපේ අහිංසක දුප්පත් ජනතාව මුලා කරගෙන යනවා ওই විදිහට. නමුත් ඒ ජනතාව එකෙන් වැටෙන්නේ හරි ප්‍රපාතයකට. අදගෙන වැටෙනවා. සබ බෞද්ධයන් බුදුහාමුදුරන්ගේ මේ කාරුණික ධම පිළිබඳව දැනගන්නට ඕනේ. අවබෝධයක් ලබා ගන්නට ඕනේ. බුදුදහමේ තියෙන සාරත්වය අරගන්න අසාරදේ අයින් කරන්නට. ඒ වගේම පංචේන්ද්‍රයන් පිනවන්න කියලා තව මොනවද නොකරන්නේ? හොරකම් කරනවා. අනුන්ගේ දේ ගන්නවා. නැද්ද ගන්නෙ? අල්ලපුවාත්තේ මොනවා හරි පළදාවක් තිබුණොත් එහෙම තමන්ගේ දරුවෙක් ලව්වා හරි හොරෙන් ඒක ගන්නවා සමහර අම්මල. අරන් වරෙන් කියලා. පොල්ගෙඩියක් වැටෙන්න බෑ. අනිත් පැත්තක. ඉක්මනට ගිහිල්ලා වැටෙන දින්ගල ගිහිල්ලා අරගෙන එන්නේ කියලා කියනවා. නැද්ද කරන්නේ? සමාරකට ළමෙක් පාසලක ඉඳන් මොකද්ද අරගෙන ආවොත් මොනව හරි දෙයක්. ඒ ළමයා මොනවා කිව්වත් අම්මා පිළිගන්නවා. පිළි අරගෙන ඒ අරගෙන ආපු දේ සතුටින් බාර ගන්නවා. ඒ අම්මා මහා පව් දරුවා නෙමෙයි පව්කාරයා, අම්මයි පව්කාරයා. මොකද දරුවට අයිති නැති දෙයක් නම් දරුවා ගෙදර ගෙනල්ලා තියෙන්නේ. ඒ අම්මයි තාත්තයි දැනගන්න ඕනේ මේක මේ ළමයට අයිති දෙයක් නෙමෙයි. මේ දේ වහාම තිබිච්ච තැනට ගිහිල්ලා ගම්මානට උඩ මේ ලව්ව මේ ළමයා ලව්වම. උදේ කවදාවත් ඒ ළමයා නැවත එහෙම දෙයක් ගේන්නේ නැහැ. මොකද? දන්නවා අම්මයි තාත්තයි මේවා බාරගන්නේ නැහැ කියලා. බාරගත්තොත් ළමයා එක පුරුද්දට ගන්නවා. අන්තිමට ළමයා මහා හොර දෙටුවෙක් වෙනවා. ඊගාට කාම මිත්‍යාචාරය වගේ බලන්නට අද කොච්චරනම් තියනවද? මහත්තුරු වෙනින් නෝනල පස්සේ. නෝනල වෙනින් මහත්තුරු පස්සේ. මෙහෙම කියන්නේ නැතුව මේවා තේරෙන්නේ නැහැ. නිකන් ඔය කාමේසු මිච්ඡාචාරා කියලා කිව්වට ගණන් ගන්නෙ නැහැ. එහෙම කිව්වට. මේ විදිහට කියලා දෙන්න තෝනේ. පින්වත්නි, තමන්ගේ දූදරුවෝ ඉන්නවා. අර දූදරුවන්ගේ මූණ දිහා බලනවා නම් පොඩ්ඩක් තාත්තෙක් අම්මෙක් එහෙම කරන්නේ නැහැ. නෝ සමහර අම්මලා තාත්තලාට හරි සෙල්ලමක්. සමහර අම්මලා තාත්තලා නම් ඔහොම සිල් රකින්න පුළුවන් ද කියලා. ඉතින් බැරි වෙන්න පුළුවන්, බැරි වුණාට ඉතින් බලන්න වෙන විපත මොකද්ද කියලා. එන්නත්නේ අපිට මේ ටිකේම හම්බ වෙනවා. සමහරක් දරුවන්ට එන විවාහ කඩාකප්පල්ගෙන යනවා තාත්තගේ හැසිරීම ගැන දැනගෙන. එන විවාහ කඩාකප්පල්ගෙන යනවා අම්මගේ හැසිරීම ගැන දැනගෙන. මොකද දරුවෙක් කසාද බඳින්න එනවා නම් කවුරු හරි ඒ දරුවගේ ඥාති මිත්‍රාදීන් වටාපිටාව හොයලා බලනවා කොහොමද පසුබිම කියලා. අම්මයි තාත්තයි දෙන්න නරක චරිතයත් එක්ක කියලා දැනගත්තොත් කවදාවත් දරුවට යහපතක් වෙනවද? නැහැ. ඒකෙන් දරුවාට විපතක් වෙනවා. මේ ටික හොඳට සිහියට නම් වා ගත්තොත් කිසිම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කාම මිත්‍යාචාරයකට හිත නැඹුරු කරන්නේ නැහැ. පින්වත්නි, දරුවෙක් ලැබෙනවා කියලා කියන්නේ අම්මෙකුට තාත්තෙකුට දරුවා කෙරෙහි ජීවිතය කැප වෙලා තියෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ සතුට නෙමෙයි අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ සතුට. දරුවාගේ සැනසෙල්ල. එහෙම නෙමෙයිද මේ අම්මලා? එහෙම නෙමෙයිද? එහෙම තමයි. ඕන අම්මෙක් ඕන තාත්තෙක් දරුවා වෙනුවෙන් කැප වෙන්නේ. අද මොකද්ද? දරුවා ලබනවා උගන්නන එක විතරයි ලොකු මහපංකම. අනිත් එක පැත්තකට දාලා. දරුවාගේ යහපත පැත්තකට දාලා. දරුවාගේ ගුණධර්ම පැත්තකට දාලා. දරුවාගේ ආශිර්වාදේ දරුවාගේ නම්බුව පැත්තකට දාලා. අම්මලා තාත්තලා හිතුවක් පරිලෙස හැසිරෙනවා නම් එතකොට කවදාවත් සහනයක් වෙයිද? එන්නත්නි දරුවෝ ටිකක් ලොකු වෙනකොට අම්මව තාත්තව දොට්ට ඇදලා දානවා. කිසි සැකයක් නැහැ. අද එහෙම වෙලා තියෙනවා. මොකද අම්මගේ තාත්තගේ ගරුත්වය රැකෙන විදිහට දරුවා ජීවත් වෙනවා. දරුවා අම්මයි තාත්තයි දරුවා කෙරෙහි යොමු වෙනවා නම් අන්න එතකොට දරුවා දන්නවා අම්මයි තාත්තයි මේ වගේ දෙන්නේ කියලා. සක්කාමෙන් කාම මිත්‍යාචාරයෙන් වළකිනවා. ඒ වගේම බොරු කීමෙන් වළකිනවා. කවදාවත් අනුන්ව මුලා කරන්නේ නැහැ. මොකද තමා කැමතිද අනුන්ව තමාව අනුන් මුලා කරනවට? නෑ. එහෙනම් තමාට අයිතියක් නෑ අනික් අය මුලා කරන්නට. සිහියෙන් නුවණින් හිතන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බොරු කියනවා විහිළුවටවත් බොරු කියනවා නම් ඒ තැනත්තාට කරන්න බැරි අපරාධයක් නෑ කියලා. ඇයි බොරු කියන තැනත්තාට ක්‍රමක්‍රමයෙන් පාපයේ තියෙන විලිබිය නැති වෙනවා. නැති වෙච්චාම අනිත් ඕන එකක් කරන්නට පුළුවන්. සුරාපානය, මත්පැන් වීම. බලන්න මත්පැන් වීමෙන් වෙන හානිය කොච්චරද කියලා කියනවා නම් ඔයම අපේ තාත්තලගේ මත්පැන් වීම නිසා තාත්තල විතරක් නෙමෙයි අම්මලත් ක්‍රමක්‍රමයෙන් අබ්බෙහි වීගෙන එනවා දැන්. ඔය මත්පැන් වීම නිසා මුළු ජාතියක්ම වෙනසෙනවා. විග්‍රහ කළ දෙන්න කාලයක් නැතව බොහෝ දේවල් විග්‍රහ කළ දෙන්න තියෙනවා මේ උත්සව සම්බන්ධයෙන්. නමුත් දැනගන්නට මත්පැන් වීම නිසා වැඩි කල් මේ සිංහල ජාතිය පවතින්නේ නැහැ. අම්මල විශේෂයෙන්ම තාත්තල ගැන කියන්න ඕනේ. තාත්තලගේ මත්පැන් වීම නිසා මේක අහගෙන ඉන්න, මේක මේ ශ්‍රවණය කරන හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම ඒ වගේම පිරිමි කියන නාමයෙන් ඉන්නවා නම් කවුරු හරි පොඩ්ඩක් දැනගන්න ඔය ඇත්තන්ගේ දුම් මත්පැන් පානය මුළු ජාතියම වඳ කරන තත්ත්වයක් අනාගතයේදී ඇති වෙනවා කියලා ඒ කාරණේ හේතු කොටගෙන. ඊගාට බලන්න දැන් මේවා සම්බන්ධ වෙලා ගිහිල්ලා උත්සව තියෙනවා. මොනවද ඔය ඇත්ත පවත්වන උත්සව? ඉස්ලාම මගුලනේ. මගුලුත් එක එක ආකාරයට තියෙනවනේ. උපන්දින මංගල්‍යයක් තියෙනවා. උපන්දින උත්සවය කියලා පවත්වනවානේ පුංචි දරුවන්ට. ඊගාට තියෙනවා වැඩි විය පැමිණීමේ මංගල්‍යය තියෙනවා. ඊගාට කරකාර බඳලා දෙන එකේ මංගල්‍යය තියෙනවා. ඊගාට ඔය එක ආකාරයක උත්සව. තව ජාතික උත්සව කියලා තියෙනවා. මොකක්ද ජාතික උත්සව? නත්තල් උත්සව එක ආගමික නත්තල් උත්සව ආදී උත්සව තියෙනවා. වෙසක් උත්සව ආදී උත්සව තියෙනවා. ආගමික උත්සව. ඊගාට ජාතික වශයෙන් තියෙනවා සිංහල අලුත් අවුරුදු උත්සව වගේ උත්සව තියෙනවා. දැන් මේ උත්සව ගැන අපි කල්පනා කරලා බලමු පොඩ්ඩක්. මොකද උත්සවයක් කියන්නේ? උත්සවයක් කියන්නේ මනසේ අහිංසක වින්දනයක් ලැබලා සතුට වෙන අවස්ථාවක් නේද? උත්සව කියලා කියන්නේ. දැන් බලන්න අපි හිතමු ඉස්සෙල්ලාම දරුවෙකුගේ උපන්දිනේ. දරුවෙකුගේ උපන්දිනයකට උත්සවයක් ගන්නවා. මොකද උපන්දිනයක් කියන්නේ? යම් දවසක දරුවා මව්කුසේ පිළිසිඳ ගත්තා. එතන ඉඳන් දරුවා මව්කුසේ වැඩිලා බිහි වුණා. අම්මගේ කුසෙන් දරුවා බිහි වෙච්චහම ඒ දරුවා වෙනුවෙන් අම්මයි තාත්තයි දෙන්න සතුටටපත් වෙනවද? අප්‍රමාණ සතුටටපත් වෙනවා. පින්වත්නි, ඒ සතුට මහා පුදුම සතුටක් බුදුදහමේ දක්වන ආකාරයට. අම්මගේ තාත්තගේ දෙන්නගේ දරු සෙනෙහස ගැන කියන්නේ. අම්මගේ තාත්තගේ සිවිය විදගෙන, මස් විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන ගිහිලා මේ ආදී වශයෙන් ඇට මිදුළුවල සැපී සිටිනවා කියලා. ඒ දරු සෙනෙහස. අර තාත්තව මරවපු අජාසත් රජුරවන්ට තමන්ට දරුවෙක් ඉපදුනා කියලා අහපු වෙලාවේ ඒ ඇතිවෙච්ච හැඟීම අනුව තමයි හිතුවේ, අනේ මගේ තාත්තටත් මාව ඉපදිච්ච වෙලාවේ මේ වගේ හැඟීමක්, මේ වගේ දරු සෙනෙහසක් ඇති වෙන්න ඇති නේද කියලා. ඒ වගේ දරු සෙනෙහසක් ඇති වෙනවා. ඇති වෙලා ඒ දරුවාට අවුරුද්දක් ගත වුණා කියලා කියනකොට අම්මට තාත්තට ලොකු සතුටක්. දුක් මහන්සි වෙලා රෑ නිදි මරාගෙන හදලා වඩලා අවුරුද්දක් ගියා කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද? ලොකු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය සිහිපත් කරනවා. කොහොමද ජයග්‍රහණය සිහිපත් කරන්නේ? හොඳයි, අවුරුද්දක් ගෙවුණා. ළමයාට මොකද වුනේ? ළමයා ලොකු වෙනවා කියන්නේ ඉපදුනා නම් මොකද වෙන්නේ ඊගාවට? ඉපදුනා නම් මොකද වෙන්නේ? උපන් හැමදෙනාටම මොකද වෙන්නේ? මැරෙනවා. උපන් හැමදෙනාම මැරෙනවා. උපන් හැමදෙනාම මැරෙනවා. කොයි වෙලාවෙ මැරෙයිද කියලා නම් දන්නේ නෑ. ඉපදිච්ච ගමනුත් මැරෙනවානේ. අවුරුද්දක් යන ඉස්සෙල්ලත් මැරෙනවා. අවුරුදු දෙකෙන් තුනෙනුත් මැරිලා යනවා. අවුරුදු 7-8න් 10න් 12න් 25න් 30න් ඔය කොයි වෙලාවෙ හරි මැරෙනවා. වළක්වන්න පුළුවන් කමක් නෑ. දැන් මේ ළමයා ඉපදිලා ක්‍රමක්‍රමයෙන් යන්නේ කොතෙන්ද? මරණය දක්වා. අවුරුද්දකින් මරණයට ලං වුණා. නමුත් ප්‍රසජන වශයෙන් අපි සාමාන්‍යයෙන් ඉදිනදා ජීවිත ගත කරන කාමයන් ඇලුම් කරන කෙනෙක් වශයෙන් දරුවට අවුරුද්දක් ගත වුණා කියන එකේ අපි සතුට වෙනවා. හොඳයි, ඒක වැරද්දක් නෑ කියමු. සතුට වෙන ආකාරය දිහා බලන්නකෝ. දැන් දරුවාට අර ඉපදිලා අවුරුද්දක් ගත වුණා කියන්නේ දරුවා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් වලට තමයි ළමයා ආසන්න වෙන්නේ. ඒතර ළමයාව මේවටම තල්ලු කරනවද? අනේ මේ ළමයාට මේවා හිමි නොවේවා කියලා ආශිර්වාදයක් කරනවද? මේවා හිමි නොවන තත්ත්වයට ළමයාට ආදර්ශමත් වෙනවද? මොකද්ද කරන්න ඕනේ? ආදර්ශමත් වෙන්නට ඕනේ. ඒ ආදර්ශමත් වීමත් නම් අම්මා තාත්තා දෙන්න කල්පනාකාරීව වැඩ කරන්න ඕනේ. දැන් දරුවාගේ උපන්දිනයේදී කරන දේවල් දිහා බැලුවොත් එහෙම කොහොමද දරුවට ආදර්ශයක්ද? නෑ, දරුවට මහා සාපයක් කරනවා. අම්මලා තාත්තලා දරුවා වෙනුවෙන් ගන්න උපන්දින උත්සව බොහෝ විටම දරුවාට සාපයක්. අම්මා තාත්තා දන්නේ නෑ අම්මා තාත්තා දෙන්නම සාප කරන්නේ දරුවාට. ගෙදරට එන එන හැම එක්කෙනාම දරුවාට සාප කළා ගෙදරින් පිට වෙන්නේ. කෙලින්ම සාපේ නෙමෙයි වක්කව සාප කරනවා. ඒ අතර දරුවට ආශිර්වාද කරන අම්මලා තාත්තලා ඉන්නවා නැත්තේ නෑ. පින්වත්නි බලන්න උත්සවේ වරද්ද ගත්ත හැටි. දරුවා වෙනුවෙන් උපන්දින උත්සවයක් තියෙනවා. ඒ උත්සවයට සහභාගි වෙන ඇත්තන්ට නැතුවම බැරි සංග්‍රහය මොකද්ද? මත්පැන්. දැන් මත්පැන් පානය කරනවා දරුවාගේ උපන්දින වෙනුවෙන් කවුද? තාත්තත් හොඳට බෝතලෙන් දාගෙන වක්කර ගන්නවා. ඊගාවට අනිත් එන නෑදෑයොත් ඔක්කොම ওই දේවල් කරනවා. ඊගාවට දරුවට පේන්නේ නැද්ද? දරුවට පේනවා මේ හැම දෙයක්ම. දරුවට පේනවා, දරුවා බලාගෙන ඉන්නවා. තාත්තලා වැරදි වැඩ කරනවද? තාත්තලා වැරදි වැඩ කරනවද? නැහැ. තාත්තලා හොඳ වැඩ කරන්නේ. ඉතින් අරක දකිනකොට දරුවා දන්නව නේද මේ තාත්තා හොඳ වැඩක් කරන්නේ කියලා? දරුවා වරද්දෙන් වළක්වන්න පුළන්ද? නැහැ. කවදාවත් දරුවා අරක ආදර්ශයට ගන්නවමයි ඒ දරුවා. ඒක නවතින්නේ නැහැ. ඉදාවට බලන්න දැන් එන ඇත්තත් ඔක්කොම මත්පැන් බොනවා. මත්පැන් බීලා මේ විදිහට කතා කරන්නේ එතකොට හොඳ දේවල්ද? මත්පැන් බොමින් සිතිවිලි හොඳ දේවල්ද? පැසිරීම හොඳද? නෑ. පින්වත්නි ඒ ආකාරයෙන් ටිකක් එහාට ඊර්ෂ්‍යාව එතන හට ගන්නවා. අර ගෙදර හොඳට වටා පිටාව තියෙනවනම්, අර ළමයාට හොඳට යමක් අඳලා තියෙනවනම්, ඕක දිහා බලලා ෂෝක් කියලා කිව්වට ඇතුළත නම් ෂෝක් නෑ. හා, ඇතුළත වෙනින් ආකාරයක්. ප්‍රසජන ගතිය. ඒක ස්වභාවය. ඉතින් අව ඔක්කොම කළා අන්තිමට ළමයාට කියන හැපි බර්ත්ඩේ ටු යූ කියලා කෑ ගහලා යනවා. හදවතින් ආවද? නෑ, චාරිත්‍රයක්. වචනෙට විතරයි සීමා වුනේ. නමුත් අර කන බොන වෙලාවල් වලදී අර කරන අර යන ක්‍රියාදාමය තුලින් කවදාවත් පිරිසුදු මනසක් ඇති වෙන්නේ නෑ. චේතනාව කර්මය කියලා කියන්නේ පිරිසුදු මනස මිසක් පිට වෙන වචනයවත් කරන අනිත් ක්‍රියාවලුත් නෙමෙයි. ඒත් අර ඇත්තන් අර ආශිර්වාද කරන්නේ හොඳ හිතින්ද? කියයි අපි හොඳ හිතින් තමයි සෙත් පතන්නේ කියලා. නමුත් කටගණ්ඩක් බීගෙන ඕපාදූප කතා කර කර දැන් කාන්තාව ওই අවස්ථාවේදී එකතුනොත් මොකද කරන්නේ? ඕපාදූප වහන්සේ කතා කරන්නේ. අරයාගේ විත්ති, මෙයාගේ විත්ති ඕවා කතා කර කර ඉඳලා අන්තිමට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඕවා තමයි පතුරවන්නේ. සමහර දිනෙකට මේක විෂම වෙන්න පුළුවන්. ටිකක් හිත නරක් වෙන්න පුළුවන් මෙහෙම කියනකට. මම මේ ඔක්කොම ගැනත් නෙමෙයි කියන්නේ. මේ කියන්නේ සමාජයේ බහුලව තියෙන දේ ගැනයි මේ කියන්නේ. මේක වෙනස් ආකාරයෙන් හොඳ ආකාරයට සිද්ධ වෙන තැනුත් තියෙනවා නැත්තේ නෑ. නමුත් බලන්නට අර හැම දෙයක්ම තුලින් අර පරිසරය දැන් එතන ආවනම් ඒ උත්සවයට 50 දෙනෙක්. ඒ 50 දෙනාගේම ශරීර තුලින් නික්මෙන රශ්මි ධාරාව, ශරීරයන්ගෙන් නික්මෙන රශ්මි ධාරාව. මේ අපි හැම දෙනාගේම ශරීරවලින් එක්තරා රශ්මි ධාරාවක් නිකුත් වෙනවා ඕන වෙලාවක. අපේ සිත දුර්වල වෙනකොට ඒ රශ්මි ධාරාව එක විදියක්. අපේ සිත මධ්‍යස්ත වෙනකොට ඒ රශ්මි ධාරාව තව විදිහක්. අපේ සිත රාගයෙන් රත් වෙච්ච වෙලාවට ඒ රශ්මි ධාරාව තවත් විදිහක්. තරහ ගිය වෙලාවට තවත් විදිහක්. හිත පිරිසිදු වෙච්ච වෙලාවට තවත් විදිහක්. ආලෝකයේ වශයෙන් වෙනස් වෙනවා, ශක්තිය වශයෙන් වෙනස් වෙනවා. දැන් අර ගෙදර 50 දෙනාගෙන්ම නික්මෙන රශ්මි ධාරාව අර ගේ ඇතුළට පිරිසිදු වේවද? නෑ, අපිරිසිදු රශ්මි ධාරාවක්. කවුරු එල්ල කළද මේ රැස්සලා තියෙන්නේ? අර අහිංසක දරුවා එල්ල කළා මේ රැස් වෙලා තියෙන්නේ. අර රශ්මි ධාරාව ඔක්කොම කාටද එල්ල වෙන්නේ? අර අහිංසක දරුවට. අන්න ඒකයි කිව්වේ දරුවට සාපයක් කියලා මේක. ඊට වැඩිය හොඳ ආශිර්වාදයක් තියෙනවා. ආශිර්වාදය කියලා කියන්නේ පිරිසිදු සිතින් කරන සෙත්පැතීමක්. සිත පිරිසිදුයි කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ චේතන. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් යුක්ත නැහැ, පිරිසිදුයි. ඒවා අඩු කරගෙන ඒ අතර කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මේවා ඉදිරිපත් වෙනවා. මෙසේ ඉදිරිපත් කරගෙන හොඳ ගුණ ධර්ම ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඥානවන්ත අම්මල තාත්තල ස්වභාවය දන්නවනම් මොකද කරන්නේ? අනේ ජීවිතේ මොකද වෙන්නේ? අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ, කාලය ගෙවිල යනවා ක්‍රමක්‍රමයෙන්, දිවා රාත්‍රී ඉක්ම යනවා. වයෝ ගුණ අනුපුබ්බං ජහಂತಿ, අනේ මේ ළමයාගේ ආයුෂයයි මේ ක්‍රමක්‍රමයෙන් ගෙවෙන්නේ. ළමයාට ආශිර්වාදයක් ලබා දෙන්න ඕනේ කියලා ඔන්න හිත පිරිසිදු කරන කුසල කර්මයක යෙදෙනවා. මොනවාද හිත පිරිසිදු කරන කුසල කර්මය? පන්සලකට අරන් යනවා. අරන් ගිහිල්ලා හාමුදුරු කෙනෙක් ලව්වක් පිරිත් එකක් කියනවා. ආශිර්වාද ලබා දෙනවා. ඊගාවට ළමයා ලව්වා තව දෙයක් කරන්න පුළුවන්. ඔච්චරක හොඳටම පාටියක් ඕනේ නම් අර ළමයාගේ වයසේ ඉන්න අනිත් දරුවෝ ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන අර ළමයා ලව්වා ඒ දරුවොත් එක්කලා සතුටු වෙන්නට යමක් කරන්නට. තෑගි ටිකක් අරන් දීලා අර පුංචි දරුවන්ට තමන්ගේ දරුවා අතින් බෙදා දෙන්නේ තෑගි. මොකද සුහද වාසයක් දරුවාට පුංචි කාලේ ඉඳන්ම පුරුදු කරනවා සමාජයේ සතුටින් අනිත් එක්කලා, අනිත් අයත් එක්කලා ජීවත් වෙන්නට. අවශ්‍යද නැද්ද? මොන්න දරුවාට යහපත සිද්ධ කළා. උපන් දිනයක් දවසේ ඔබ වගේම තවත් පිරිසක් මේ සමාජයේ ඉන්නවා කියන එක දරුවගේ ඔළුවට දානවා. ඔබ වගේ සතුට වෙන්න කැමති තව පිරිසක් මේ සමාජයේ ඉන්නවා කියන එක ඔළුවට දානවා. ඒක හරි අවශ්‍ය දෙයක්. ඒ වගේම තව ටිකක් සල්ලි තියෙනවා නම් යෙදෙන්න පුළුවන් නම් ඔන්න අපිටම හාමුදුරු එක හාමුදුරු නමක් හරි සංඝයාගෙන් වඩම්මනවා ගෙදරට. ළඟම පන්සලට ගිහිල්ලා කියනවා ස්වාමීනි මගේ පුතාගේ උපන්දිනේනවා මට දානයක් දෙන්න ඕනේ පුතා වෙනින්, හාමුදුරු කෙනෙක් දෙන්නකෝ. ඔබ වහන්සේ වඩින්න කියන්න එපා, මට හාමුදුරු කෙනෙක් දෙන්නකෝ. එතකොට සංඝයාගෙන් හාමුදුරු කෙනෙක් කියලා ගත්ත ගමන් ඒක සංඝික දානයක් වෙනවා එක නමකට උනත්. ඔය ඇත්තන්ට බැරිද කරන්න? පුළුවන්. මහා සංඝික දානයක් ඒක. සිය නමක් වැඩම්මුවේ නැති වුණාට, දහ නමක් වැඩම්මුවේ නැති වුණාට, පස් හය නමක් වැඩම්මුවේ නැති වුණාට පන්සලට ගිහිල්ලා කියන්නේ මට සංඝයාගෙන් එක නමක් දෙන්න කියලා. අර සංඝයාගෙන් කියලා ඉල්ල ගන්න. සංඝයාගෙන් කියලා ඉල්ලනකොට ඒක සංඝිකයි. ඔබ වහන්සේ කියලා අරමුණු කරලා ඉල්ලන්න එපා, පෞද්ගලික කරලා ඉල්ලන්න එපා. එතකොට ඕනෑම දුප්පත් කෙනෙකුට බැරිද සංඝික දානයක් දෙන්න මාසෙකට සැරයක්? පුළුවන්. ඒ සංඝික දානේ ආනිසංස සීමා කරන්න බෑ. හැබැයි ඒ ආනිසංස ලැබෙන්නට නම් තමන් හොඳට පන්සිල් රකින්න කෙනෙක් වෙන්න ඕනේ. පන්සිල් රැකීමේ උත්සාහයවත් අඩු කරගෙන තමන් ගාව තියනවා නම් ඒ කාන්තේම පින්වත්නි මේ ආත්ම භාවයේදී ඒ දානේ ආනිසංස ලැබෙනවා. මැරිලා නෙමෙයි මේ ආත්ම භාවයේ ඒ ආනිසංස ලැබෙනවා. අපි දන් දෙනවා. ඒ වුණාට කෝ අපි සිල් රකින්නේ නැහැනේ. සිල් රකින්නේ නැති නිසා දෙන දානේ ආනිසංස ලැබෙන්නේ නැහැ. බලන්න සිල් රැකලා දාන දෙන්න ඔය යදින්න යන්න තෝරන්නේ නැහැ කොහකටත්. එක එක්කෙනාගේ පස්සේ ආගම් වෙනස් කර කර දඟලන්න යන්න ඕනේ නැ මේ සුළු සුළු ලාභතක. තමන්ට තමන්ගේ ශක්තියෙන් ලාභ ලබන්නට පුළුවන්. සැනසෙල්ල එනවා පින්වත්. ඊගාවට ඒ විතරක් නෙමෙයි. තවත් උත්සව තියෙනවා. අපිටම දැන් හෙට අනිද්දාට ඔය එනවා තව තව උත්සව ඔය ඇත්තන්ට. ඔය උත්සව අතරෙදි සමහරක් කාලාට වෙන්න පුළුවන් දරුවෙකුගේ පොටහලු උත්සවයක්. වැඩිවිය පැමිණීමේ උත්සවයක් දින එකගේ. මොකද කරන්නේ? ඒත් අර උපන්දිනයට කරපු එකම නෙමෙයිද කරන්නේ? ඈ? ඒකම තමයි කරන්නේ. අනේ දෙයියනේ අර අහිංසක දැරියට කරපු මහා ශාපයක් නෙමෙයිද දෙමව්පිය එකතු වෙලා? මහා ශාපයක්. ඒකත් හරි හොඳයි. අර විදිහට අර්ථවත් ලෙස ක්‍රියාත්මක කරන්නට. ඒ දැරියගේ වයස තව දැරියන් ඉන්නවා ඕන තරම්. මේ දැරියන්ව ගෙදරට ගෙන්නලා කෑම ටිකක් දීලා ඒ ඇත්තන්ට සතුටු කරලා ඒ ඇත්තන් අර සතුටින් ඉන්න ඇරලා කටයුතු කරන්න ලොකු ආශිර්වාදයක් ඒක. දැන් බලන්නට තමන්ගේම වයස ඉන්න අපිටම ඔය වයස වෙනකොට අරු 12 14 වගේ වයස වෙයි. ඒ වයසම අහිංසක දැරිය ටිකක් ගෙන්නලා යාගේ පන්ති යාළුව වෙන්න පුළුවන්. ගෙන්නලා හොඳට කෑම ටිකක් දෙනවා. අර ළමයාගේ අතින්ම කියනවා මෙන්න දෝ ඔය ඇවිල්ලා සංග්‍රහ කරන්න වගේ යාළුවන්ට. අර දරුවගේ හිත සතුටින් ඉපිල යන්නේ නැද්ද? යාළුවන්ගේ හිත සතුටින් ඉපිල යන්නේ නැද්ද? ඉපිල යනවා. එතකොට පින්වත්නි ඔවුනොවුන්ට ආශිර්වාදයක් නෙමෙයිද? බලන්න දරුවාට දීපු සතුට ඒකනේ. හොඳයි තෑගි භෝග ලබා දුන්නට කමක් නැහැ දරුවා සතුටු කරන්න ඒක වෙනම කාරණයක්. නමුත් අර වගේ නිකන් කාගෙන බීගෙන නටාගෙන දඟලලා ළමයාට මේ ළමයා වෙනුවෙන් තමන් උත්සව පාත්තනයි කියලා විකාර වැඩ කරන්න ලෑස්ති වුණොත් ඒක තමන්ගේ ලොකු පරිහානියක්. ඒකට කියන්නේ අඳුරෙන් අඳුරටම යනවා කියලා. ඒක ආලෝකයෙන් අඳුරට යනවා. කොහොම ආලෝකයෙන් නැත්තොත් මේ අඳුරට යන දේවල් කරනවා. ඒකවට අපේ උත්සවයක් තමයි අවුරුදු උත්සවය. සිංහල අවුරුදු උත්සවය කියලා කියනවා. සමහරකට ඕකට හින්දුත් ගා ගන්නවා. සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය කියලා. කොහෙන්ද පින්වත්නි මෙහෙම උත්සව ආවේ අපේ රටට? සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව කියලා. අලුත් අවුරුද්ද. අපට අවුරුද්දක් තියෙනවා. ඒ අවුරුද්ද අපට තියෙන සිහි කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ දවසයි. ඒක තමයි සිංහල බෞද්ධයාගේ අවුරුද්ද. බෞද්ධයා හින්දු අවුරුද්දක් කරනවා නම් ඒක බෞද්ධකමද? බෞද්ධයා හින්දු අවුරුද්ද අරමුණු කරලා හින්දු උත්සව පවත්වනවා. හින්දු භක්තිකයන් ඒක උත්සවේ පවත්වකුවාවේ. අපිට ඒක මේ කතා කරන්නේ බෞද්ධ ජනතාව වෙනුවෙන් මිසක්. මම හාමුදුරු කෙනෙක්. ඒ නිසා මම කතා කරන්නේ බෞද්ධ ජනතාව වෙනුවෙන් මිසක් හින්දු භක්තිකයන් වෙනුවෙන්වත් අනිත් අය වෙනුවෙන්වත් නෙමෙයි. බෞද්ධ ජනතාව අනිත් දෘෂ්ටි වලින් අනිත් ඒකන්ට ලැබෙන පහරවල් වලින් වළක්වා ගැනීමට තමයි මේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා දැනගන්නට අපිට හින්දු අලුත් අවුරුද්දක් කියන එකක් අවශ්‍ය නැහැ. සිංහල අලුත් අවුරුද්ද ගන්න. සිංහල බෞද්ධයන් වශයෙන් සිංහල ඒ අවුරුද්ද ගන්න. මොකද සිංහල ක්‍රිස්තියානි අය ඉන්නවා. ඒ ඇත්තන්ට අවුරුද්දක් වෙනම තියෙනවා. මොකද සිංහල ක්‍රිස්තියානි ඇත්තන්ට නත්තල තියෙනවා. ඒකයි මේ සිංහල බෞද්ධ කියලා කිව්වේ. සිංහල බෞද්ධ ඇත්තන්ට තියෙන අවුරුද්ද තමයි වෙසක් උත්සවය. ඒ කියන්නේ හින්දු ඇත්තන්ට තියෙන අවුරුද්ද ඒ සූර්යයා අදහන බැවින් ඒක සූර්ය සංක්‍රාන්තිය මුල් කරගෙන ඒ අවුරුද්ද ගන්නවා. ඒ අවුරුද්ද අරගත්තට ඒක අපි අනුගමනය කළ යුත්තක් නෙමෙයි. හැබැයි ඔය එකතු වෙච්ච තියෙනවා සමහරක හොඳ සංකල්ප. කොයි තැනකත් හොඳ දේ තියෙනවා. හොඳ දේක් ක්‍රියාත්මක කරාට කමක් නැහැ. දැන් බලන්න අපි සිංහල අවුරුද්ද වෙනුවෙන් මොකද්ද කරන්නේ? සිංහල අවුරුද්ද ළඟ ළඟ එනකොට මොනවද කරන්නේ? ඉක්මනට ලෑස්ති වෙන්නේ මොකටද? අලුත් ඇඳුම් ටිකක් ගන්නට. පළවෙනි කාරණේ. ඉතින් අලුත් අවුරුද්ද අලුත් ඇඳුම් අඳින්න ඕනේ සිංහල අවුරුද්දට විතරද? මේ සිංහල හින්දු අවුරුද්දට විතරද අලුත් ඇඳුම් අඳින්න ඕනේ? හරි පුදුම වැඩක් නේ මේක. මේ සිංහල අලුත් අවුරුද්දට විතරක් නැත්තම් සිංහල හින්දු අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් අඳින්න ඕනේ කියලා අනේ අර කාල සීමාව තුළ මෙච්චර කල් විකිනෙන්නේ නැතුව තීච්ච බඩු ටික ඔක්කොම දාගන්නවා වෙලඳ එළියට. හා දාගෙන ලාභ කළා කියලා බෝඩ් එකකුත් ගහලා තිබුණට වැඩිය කරනකට ඒක විකුණ ගන්නවා. ඉතින් එහෙම නෙමෙයි සාමාන්‍ය කාලයකට ගිහලා ඇඳුමක් ගත්තාම ඊට වැඩිය ලාභයි. පින්වත්නි ලාභ කළා නෙමෙයි කවදාවත් වැඩියෙන් වෙළඳන් වෙන කාලෙට මුදල් අල්ල බඩු ලාභ කරනවාද? දැන් දන්න ඕන කෙන්දලා කෙනෙක් මේ සිංහල අවුරුද්ද කාලෙට ඕන තරම් ඇඳුම් විකුණන්න පුළුවන් කියලා, රෙදි විකුණන්න පුළුවන් කියලා. ඒතර මේගොල්ලෝ කවදාවත් මේ ඔය ඇත්තන්ට ලාභයට බඩු මිලාඩු කරනවද? නෑ පින්වත්නි. ඒක මිලාඩුවෙන් ගන්න ඕන නම් පොඩ්ඩක් අර විකිරණ අඩු කාලෙට ගිහිලා අර ගන්න ඕනේ. ඒක නිසා අනේ අපි කැමති ඔය ඇත්තන් අවුරුද්දට විතරක් නෙමෙයි හැමදාම අලුත් ඇඳුම් අඳිනවනම්. මේ අලුත් ඇඳුම් අඳින්න එපා කියන එක නෙමෙයි. කියන්නේ හැමදාම අලුත් ඇඳින් අඳින්න. නිතර අවුරුද්දක් බල බල ඉන්න තෝනේ. නෑ ඕකද. මොකද අවුරුද්දක් බල බල ඉන්න ගිහිල්ලා කරන්නේ මොකද්ද? කාලේ කාදාන ඔක්කොම තමන්ගේ තියෙන සල්ලි ටිකත් විනාශ කරගන්නවා. විනාශ කරගෙන අන්තිමට අවුරුද්ද ඉවර වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දුක නැද්ද? වේදනාව නිමේද අවුරුද්දෙන් පස්සේ? අවුරුදු කනවා සතුටින්. අනේ කාලය ඉවර වෙලා අවුරුද්දෙන් පස්සේ සුසුම් හෙලනවා මොකද මේ අපිට උනේ කියලා. නැද්ද ඕක වෙන්නේ? ඒ කාන්තෙන්ම වෙනවා. ඉතින් අවුරුදු කෑවද? අවුරුදු කෑවා නෙමෙයි අවුරුද්ද අපිව කාලා බලනකොට. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ. නිසා පින්වත්නි ඔය මෝඩ වැඩ කරන්න එපා. අනිත් එක බලන්න අවුරුද්ද නිමිති කරගෙන නැකත් ක්‍රියාවක් තියෙනවා. මොන කාල කන්නිකමක්ද කියන්නේ? නැකත් ක්‍රියාවක්. දැන් ඔන්න කණේක ඔක්කොම නවත්තලා ඉන්නවා බලාගෙන බඩගින්නේ. හැබැයි කන වෙලාව පොඩ්ඩක් පහු වෙලා යනවනේ ඒකටත් කොහොම හරි උපක්‍රමයක් යොදා ගන්නවා. බඩගිනි වෙලාවට කාලා ඊට පස්සේ වෙලාවටත් ආපහු කන්න උපක්‍රමයක් හදා ගන්නවා. ඉතින් සමහර දෙනා ඉන්නවා හරියටම කරනවා. හැබැයි පින්නත් මේ ඔය අලුත් අවුරුදු උත්සව හරියටම ඒක ග්‍රහණය කරගෙන කරන්න යන ඇත්තන්ට යහපතක් වෙන්නේ නැහැ. මොකද හේතුව නැකත කියලා කියන එකේ නැකතක් ගන්න ක්‍රමයක් තියෙනවා. නැකතක් යහපත පිණිස වෙන්න ගන්නවා නම් ඒ නැකත් ශාස්ත්‍රයේ තියෙන්නේ. තමන් උපන් නැකතට ඒක සම්බන්ධ වෙන්න තෝනේ. ඉතින් මේ පොදුවේ එදා තියෙන නැකත උපන් නැකතට ඔක්කොම සම්බන්ධ වෙයිද? නෑ, මේ පොදු නැකත සමහරක් වෙලාවට තමන්ට විපත්ති කරන නැකතක් වෙන්න පුළුවන්. තමන්ට කරදරකාරී නැකතක් වෙන්නත් පුළුවන්. එහෙම නැකතක් වෙලා තමන් බොහොම මේ දැඩිව මේක ග්‍රහණය කරගෙන මේ අලුත් අවුරුද්ද පටන් ගත්තොත් අලුත් අවුරුද්ද යහපතක් වෙයිද? නැකත් පිළිගන්නවා නම් ඒකේ යහපතක් වෙන්න හේතුවක් නෑ. ඒ නිසා ඕක දැඩිව ග්‍රහණය කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ දෙයක් කරන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නැකත කියන එක යොදාගන්න ක්‍රමයක් කිව්වා. හැමදාම වුණත් හොඳයි. අපිටම අවුරුද්දකට සැරයක් නම් සුනක්ඛත්තං සුමංගලං සුපභාතං සුවුට්ඨිතං සුඛනෝ සුමුහුත්තෝ ච සුයිත්තං බ්‍රහ්මචාරීසු යනාදි වශයෙන් කියනවා. හොඳට නැකත් තියෙනවා, සුනක්ඛත්තං සුමංගලං හොඳට මංගල සමතයි සම්මතයි, සුපභාතං හොඳ උදයක්, සුඛනෝ හොඳ ක්ෂණයක්, සුමුහුත්තෝ ච හොඳ මුහුර්තයක්. මොකද්ද? පදක්ඛිනං කායකම් සුඛනෝ සුමුහුත්තෝ ච සුයිත්තං බ්‍රහ්මචාරීසු. සිල්වත් බ්‍රහ්මචාරීන් උදෙසා යම් කිසි දවසක් අවදි වුණා නම් දන් දෙන්නට ඕනේ කියලා යම් දවසක. එදා දවස තමයි හොඳට නැකත් තියෙන දවසක් කිව්වේ. හොඳයි, සිංහල අවුරුදු දවස ආපුවානේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන දවසයි කියලා කියනවනේ. ওই වෙලාවම හොයන්න ඕනේ නැහැ. උදේ පාන්දර අවදි වෙනකොට, අද උදේ පාන්දර මම පන්සලට යන්නට ඕනේ මොකක් හරි හදාගෙන. හොඳට උදේ පාන්දර තෙරුවන් නැමදලා වන්දනා කළා, පිළිත් ටිකක් කියලා තමන් පිරිසිදු පුද්ගලයෙක් වෙලා කිරිබත් ටිකක් හදාගෙන කැවුම් ටිකක් හදාගෙන යන්න පන්සලට. පන්සලට ගිහිල්ලා පන්සලෙත් බුද්ධ පූජාවක් කියලා සංඝයා වළඳවලා එදා දවස ආරම්භ කරන්න. ආරම්භ කළ අදිෂ්ඨාන කරන්න, මම මේ අවුරුද්දේ මගේ අගුණ දුර්වලකම් දුරු කරගන්න පුද්ගලයෙක් වෙනවා කියලා. හොඳ අදිෂ්ඨානයක්ද? ඔව්, අවුරුදු දවසකට පිරිසිදු අදිෂ්ඨානයක් කරන්න උදේ පාන්දර. ඒක තමයි අවුරුද්ද කියලා කියන්නේ. මොකද අවුරුද්දක් කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ආයුෂ ගෙවි යනවා. අවුරුද්දක් ගෙවි කියලා කියන්නේ දැන් අපිටම 98 අවුරුද්දක් කියලා කියමු, 97 අවුරුද්දක් කියමු, 96 අවුරුද්දක් කියමු. අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා ගියා. ගෙවිලා ගියා කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වලපල්ලට ගියා කියන එකයි. ඒකට ඒකටයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් එතෙන්ට තමයි අපි අවුරුද්දෙන් අවුරුද්ද ලෑස්ති වෙන්න ඕනේ. අවුරුද්දක් ගිය තැනදී කල්පනා කළ බඳ ඉදිරි වසර එනවා. ඉදිරි වසර එනකොට ওই දවසේ එනකොට කල්පනා කළ බලන්න කොහමද ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි දෙක. මේ අතර කාලයේ මගේ මොකද්ද දිනු වෙලා තියෙන්නේ? මගේ යම් කිසි දිනුවක් තියෙනවද? ආර්ථික වශයෙන් වේවා, සදාචාර වශයෙන් වේවා, ආගමික වශයෙන් වේවා, මොන ආකාරයකින් හරි බලන්න දිනුවක් තියෙනවද කියලා. හැම ආකාරයෙම දිනුව අවශ්‍යයි. ආගමික අංශයෙන් විතරක් නෙමෙයි. උත්සාහයෙන්, වීර්යෙන් වැඩ කරලා තමන්ගේ ආර්ථික වශයෙන් හරි දිනුවක් හදා ගන්නට ඕනේ. දැන් අදිෂ්ඨාන කරනවා නම් අවුරුද්දක් උදා වෙනකොට ලබන අවුරුද්දේ මම මීට වඩා වීරිය කරන්න ඕනේ. මම මත්පැන් බොන පුද්ගලයෙක් නම් ලබන අවුරුද්දේ මම මේ යන අපරාධ වියදම නවත්තන්නට ඕනේ. සිගරට් බොන කෙනෙක් නම් මම මේ යන අපරාධ වියදම නවත්තන්නට ඕනේ. නවත්තලා මගේ දියුණුවට මම වැඩ කරන්න ඕනේ. දැන් මේක අදිෂ්ඨාන කරනකොටම සීල යාත්‍රාක් නෙමෙයිද? සීල යාත්‍රාක්. යම්කිසි සිල්පද සමුදාය එකක් දෙකක් හරි රකින්නවා. ඊගාට අනිත් සිල්පද රකින්නවා කියන එකත් අමාරු කාරණයක් නෙමෙයි. අවුරුද්ද අවසානයේ, ඒ අවුරුද්ද ආරම්භයේ හරි, ඒ අවුරුද්දක අවසානයේ හරි හිතනවා මම ලබන අවුරුද්ද තව ටිකක් හොඳ පුද්ගලෙක් වෙන්න ඕනේ. සිල්වත් පුද්ගලෙක් වෙන්න ඕනේ. ගුණධර්ම වඩන පුද්ගලෙක් වෙන්න ඕනේ. ඒ නිසා මෙහෙම අවුරුද්දක් ගත වෙලා ඊළඟ අවුරුද්දේදී කල්පනා කරලා බලනකොට යම්කිසි සුවයක් ලබනවා නම් ඒ සුවය කෝටි ගණන් හම්බ කරලා ලබන්නට බෑ. අත්ති සුඛං, භෝග සුඛං, අනන සුඛං, අනවජ්‍ය සුඛං කියලා සැප හතරක් තියෙනවා. අත්ති සුඛං කියලා කියන්නේ යමක් තමක් හම්බ කරගත් එකේ සැපය. භෝග සුඛං කියලා කියන්නේ හම්බ කරගත් එකෙන් ප්‍රයෝජන ගත්තා කියන එකේ සැපය. අනන සුඛං කියලා කියන්නේ අනේ මං ගිය අවුරුද්දේ නම් ණය වුණේ නැහැ. මත්පැන් බීම වළක්වලා, සිගරට් බීම වළක්වලා, අනිත් අනවශ්‍ය වියදම් වළක්වලා මං ණය බරින් නිදහස් වුණා. ඔය සැපේ හිතට නැද්ද? මිනිස්සු ණය වෙච්චාම තියෙන සැපේ දිවි නසා ගන්න නැද්ද මිනිස්සු? ඒ සැපේ හේතු කොටගෙන. සමහරු හිතනවා ණය වෙනවා හරි සැපයි කියලා හිතාගෙන නේ. ණය වෙලා ඔහේ ඉන්ද්‍රියන් පිනව පිනව කටයුතු කරාට එනකොට ඒක සැපක් වෙන්නේ නැහැ. ඒකෙන් අන්තිමට තමයි දන්නේම නැහැ තමාගේ විනාශය. සිද්ධ කරගෙන එකෙන්. සමහර කයක හිතනවා එකපාරට මන්නේ මීට වඩා හොඳයි එලිලා මැරුණා නම් කියලා. මොකද ණය ගෙව්වද? නෑ, ආත්ම ගණන් ගෙවන්න දාගන්නවා ඊට පස්සේ. පොලියත් එක්කලා ගෙවන්න දාගන්නවා. නෑ, එහෙම නෙමෙයි කරන්නේ. උත්සාහයෙන් වීරයෙන් ණය බරින් නිදහස් වෙනවා. හරියට ජීවිතය හදා ගන්නවා. ඒක තමයි අවුරුද්ද ආරම්භ කළා කියලා කියන්නේ. ඊගාවට හිතනවා අනවජ්‍ය සුඛං කියන එක. අනවජ්‍ය සුඛං කියන එක කියනවා පින්වත්නි, අස්ලොම් ගහක් අරගෙන ඒ අස්ලොම් ගහ 16කට එකපලා ඒකෙන් එක කොටසක් අරගෙන ඒකත් 16කට කපලා ඒකෙන් එක කොටසක් අරගෙන 16 වරක් ඔහොම අරගෙන ගිහිල්ලා එක කොටසක් ලැබුවා නම් ඒකට කියනවා සොලොස් කලාවෙන් පංගුවක් කියලා. මේ තරම් සුළු කොටසක් ගත්තත් අර අත්‍යසුක භෝගසුක අනනසුක කියන මේ සැප තුනම එකට එකතු කරලා ගත්තත් අර සොලොස් කලාවෙන් පංගුව තරම්වත් වටින්නේ නැහැ කියලා. තමන්ගේ නෙවැරදි භවයේ සැප, ඒ කියන්නේ ආධ්‍යාත්මිකව තමන් දිහා බලනකොට මම යහපත් පුද්ගලයෙක් වෙලා තියෙනවා, නෙවැරදි පුද්ගලයෙක් වෙලා තියෙනවා, මම පෞකාරයෙක් නෙමෙයි කියලා හිතනකොට ඒ සැපය සීමා කරන්න බෑ. ඒ නිසා පින්වත්නි අදිෂ්ඨාන කරන්න, කාලය කාදාන්න එපා. හොඳයි අවුරුද්ද ගෙවුණා, ඔය නැකත් බලනවායි කියලා දැන් සමහරක් ව්‍යාපාරිකයෝ ඉන්නවා. සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා, ඒ ව්‍යාපාරිකයන් කරන්නේ මොකද්ද? නැකතයි කියලා දවස් ගණන් කඩාරින්නේ නැහැ. අනේ වෙන පාඩුව. පින්වත්නි ව්‍යාපාරේ නැකතකට ආරම්භ කරලා තියෙනවා. ආයි තව තව නැකත් හොයන්න ඕනේ නැහැ. වැඩේ කරගත්ත පහවදා හොඳ හිතින් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න. කවදාවත් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. පින්වත්නි මේ නැකත් සම්බන්ධව තියෙන මිත්‍යා විශ්වාස අතහැරලා දාලා තමන් සිහියෙන් නුවණින් කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාහම් වික්කවේ කම්මං වදාමි. තමන්ගේ හොඳ හිතින් කරන වැඩේ ගැන හිතනට ඒකෙන් යහපත සිද්ධ වෙනවා. ඒකයි තමන්ට සැප ලැබෙන මඟ කියලා කිව්වේ. ඒ මඟ අනුගමනය කරමින් අගුණ දුර්ලකම් දුරු කරගන්න, ගුණ ධර්ම වඩා සිටුවා ගන්නට මේ හැම දිනාතම සියලු උත්සව සාර්ථකව කරගෙන වාසනාවන්ත දිවි පැවැත්මක් ඇති කරගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඉස්තාවතා චම්හිහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සමට උතුම් තෙරුවන් සරණ වේවා.
මාසෙම නිකේ තිබුණා සතුනවර දිනුන අපේ සෝම සමිත ඔබ සහසෙම නිකේ තිබුණා I'm